ළඟට ගරු චරිත හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් මූල ආසනයේට මයන්ත දිසානායක මැතිතුමා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ විවාදයට මුල් වෙන ප්‍රධාන රෙගුලාසි කීපයක් සහ ඉතා වැදගත් යෝජනාවක් තිබෙනවා. කැසිනෝ බිස්නස් රෙගුලේෂන් ඇක්ට් එක යටතේ රෙගුලාසි දෙකකුත්, එවගේම කොලඹ පෝට් සිටි එකොනොමික් කමිෂන් ඇක්ට් එක යටතේ යම් රෙගුලේෂන් ගණනාවකුත්, එවගේම ජනාධිපතිවරයාට විශේෂ ඉදිරිපත් කිරීමක් සඳහා, නැත්නම් එතුමාට අලුත් අයවැයෙන් යම් මුදලක් ලබා ගැනීම සඳහා වූ යෝජනාවකුත් මේ සඳහා තියෙනවා. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මුලින්ම කියන්න කැමතියි ගරු සභාපතිතුමනි, මේ රටේ කැසිනෝ ව්‍යාපාරය, නැත්නම් කැසිනෝ බිස්නස් එක සම්බන්ධ රෙගුලාසි හදන්ඩ අපේ රජයන් හැම එකක්ම හුඟක් පමා වුණා. මේකට හේතුව මේ රටේ කැසිනෝ ව්‍යාපාරයේ ඉන්න ප්‍රධානීන් දේශපාලඥයන් එක්ක විවිධ සම්බන්ධතා පවත්වන නිසා. මේක අපි පිළිගන්න ඕන. ඒ නිසා ඒ අයට මේ රටේ කරන්න බැරි දෙයක් එක කාලෙක තිබුණේ නැහැ. ඒ නිසා කැසිනෝ රෙගුලේට් කරන්න අපේ රටට හුඟක් කල් ගියා. තාමත් ඒක යන්නේ ඉබා ගාතේ, නැත්තම් සමහර අවස්ථාවල ඉබි ගමනේ. ඒ නිසා අපි මේ වෙලාවේ කියන්න කැමති, මේ ව්‍යාපාරය සම්බන්ධව නිශ්චිතව රෙගුලාසිකරණයකට යන්න අවශ්‍යයි. ඒ නිසා මේ රෙගුලාසි සම්බන්ධව ඒක නිසා අපේ ධනාත්මක හැඟීමක් තියෙනවා. ඒ වගේම ගරු ජනාධිපතිතුමා, එතුමාගේ අයවැයෙන් එතුමාට වෙන්වෙච්ච මුදලට සප්ලිමෙන්ටරි බජට් එකක් විදිහට අද විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. රුපියල් මිලියන 8,750ක්, බිලියන 8.75ක් අලුතෙන් එතුමාගේ වැය ශීර්ෂයකට ජාතික ප්‍රමුඛතාවයන් සඳහා ජාතික මට්ටමින් විශේෂයෙන්ම ඉදිරිපත් කරන ව්‍යාපෘති සඳහා යොදන්න වෙන් කරන්න කියලා. එනිසා ඒ ජාතික ප්‍රමුඛතාවයන් සඳහා ජාතික මට්ටමේ මඟ පෙන්වීම සහ සම්බන්ධීකරණය කියන ශීර්ෂ යටතේ මේ මුදල් එතුමා ඉල්ලලා තියෙනවා. මේවා ඇත්තටම ඊට ඉස්සෙල්ලා අයවැය ප්‍රකාශයේ එතුමා කිව්වා මහනුවර බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ කෞතුකාගාරයක් ඉදිරිපත් කරනවා. ඒකට දාපු මිලියන 200ම මේකට දාලා තියෙනවා. ඒ වගේම අනුරාධපුරයේ ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයක් පිහිටවනවා. අනුරාධපුර මහාවිහාර විශ්වවිද්‍යාලයක් පිහිටවනවා. මේ වගේ ලොකු කතා එතුමාගේ බජට් වල කිව්වා කියලා දැන් ඇවිල්ලා කියනවා ඒකක්වත් කරන්නේ. ඒ සල්ලි ටික ඔක්කොම අරගෙන වෙනම අර මේ ඡන්දේ කාලේ තමන්ගේ මන්ත්‍රීවරුන්ට දෙන සන්තෝෂම් වගේ යම්කිසි වැඩසටහනකට යොදන්න ඕන කියලා. ඒ නිසා මේක අපි එළිය කියන්න ඕන. අයවැය ප්‍රකාශය ඇතුලේ යම් මයිලේජ් එකක් ගන්නවා. බෞද්ධ විශ්වවිද්‍යාලය හදනවා, මහා විහාරයට මෙච්චර දෙනවා, මහනුවරට මෙච්චර දෙනවා කියලා විශාල ප්‍රකාශ කරලා ඊට පස්සේ ඒ මුදල් ටික අරගෙන ඇවිල්ලා තමන්ගේ මන්ත්‍රීවරුන්ට බෙදන්න දැන් මේ අතිරේක වැය ශීර්ෂයක් දාලා තියෙනවා. ඒ වගේම මම මෙතනදී කියන්න කැමතියි, අපේ රටේ මේ ජනාධිපතිතුමාම හැදුවා 2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත කියලා පනතක්. මේ අයවැය කාර්යාල පනත හැදුවෙම ප්‍රධාන අයවැය යටතේ ඉදිරිපත් වෙන යම්කිසි ව්‍යාපෘතියක්, යම්කිසි යෝජනාවක් අලුතෙන් බලනවා නම් ඒක නැවත වතාවක් සොයලා බලන්න. ඒ කියන්නේ සභාපතිතුමනි,
ගරු මන්ත්‍රීතුමනි, මිනිත්තු දෙක කාලයක් තියෙනවා.
ඒ කියන්නේ සභාපතිතුමනි, මේ රටේ පරණ අයවැයවලදී එක එක ජනාධිපතිවරු ඇමතිවරු තමන් කැමති පරිදි ඒක වෙනස් කරන හින්දා අයවැය කාර්යාලයක් හදන්න 2023 අංක 6 දරන පාර්ලිමේන්තු පනත ගෙනාවා. දැන් ඒ පනත යටතේ අයවැය කාර්යාලය පිහිටවන්නේ නැතුව ඒකට හොරෙන් මේක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේක විශාල ප්‍රශ්නයක්. මම මේ අවසාන විනාඩියේදී විශේෂයෙන් කියන්න කැමතියි අද උදේ හර්ෂ සිල්වා මැතිතුමා එතුමාගේ අර යෝජනා එතුමාගේ වාර්තාව ඉදිරිපත් කරද්දී මේ මහා බැංකුවේ වැටුප් ලබා ගැනීමේ ප්‍රශ්නය ගැන වාර්තාවේ සටහනක් ඉදිරිපත් කෙරුවා. ඇත්තටම මම හිතන්නේ මේ මහා බැංකු ප්‍රශ්නය අපේ රටේ ආර්ථිකයේ බරපතල කාරණා කීපයක් මතු කරනවා. පළවෙනි එක තමයි මහා බැංකු පනතෙන් මහා බැංකුවට තියෙන ස්වාධීනත්වයේ පිළිබඳව තියෙන්නේ ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මිස රාජ්‍ය යාන්ත්‍රණයට පිටින් වැටුප් වැඩි කිරීම සඳහා නෙමෙයි කියන ස්ථාවරය අපි නැවත පිහිටන්න අවශ්‍යයි. එනිසා මේ වැටුප් ගැටලුව සම්බන්ධ ප්‍රශ්නය විමසන්න විශේෂ කාරක සභාවක් මේ පාර්ලිමේන්තුවෙන් පත්කර යුතුයි කියලා මම යෝජනා කරන්න කැමැතියි. විශේෂයෙන්ම මේ වැටුප් ප්‍රශ්නය හරහා අපේ රටේ සමස්ත වැටුප් පටිපාටියට විශාල ගැටලුවක් ඇති කරලා තියෙනවා. ඒ වගේම මේ වාර්තාවේ නම්බර්ස් නෑ, මේ වාර්තාවකුත් නෙමෙයි මේක. මේක ඇත්තටම යම්කිසි සටහනක්. මේ සටහන ඇතුළේ ඒ අය කියන්නේ මොකද්ද තමන් ගත්ත තීරණේ නිවැරදි කියන එක කියන්න තමයි බොහෝ විට මේකේ හදලා තියෙන්නේ. ඒ වගේ මේ කොමිටියෙත් ඇත්තටම මේකේ ගවනින් කවුන්සිල් එකේ දෙන්නෙකුත් ඉන්නවා. මේ ගවනින් කවුන්සිල් එක තමයි මේ ප්‍රශ්නේ ඇති කරුවේ. ප්‍රශ්නේ ඇති කරපු අයම තමයි අද උත්තරේ හදලා දෙන්නේ. ඒ නිසා මහා බැංකුවේ රියදුරු මහත්තයෙකුට එහෙම නැත්නම් සාමාන්‍ය රජයේ වෙන රියදුරෙක් පාගන බ්‍රේක් එකම තමයි මහා බැංකුවේ රියදුරු පාගන්නේ. සාමාන්‍ය රියදුරෙක් දාන ගියර් එකම තමයි මහා බැංකු රියදුරෙක් දාන්නේ. හැබැයි මහා බැංකු රියදුරෙකුට 101,000, 202,000, 203,000 වැටුපක් හදන පරිදි මේක වැඩි කරලා තියෙනවා. සාමාන්‍ය සමාජයේ මේක බරපතල වැරද්දක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ මේ මහා බැංකුවේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නය හුදු මේකෙන් පාස් කරන්නේ නැතුව මේ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් ඇතුලේ මේක යලි විමර්ශනය කරන්න ඕන. එහෙම නැතුව මේකට ඉඩ දීම අපේ රටේ වැටුප් කොමිසම සහ වැටුප් පටිපාටියට විශාල ප්‍රශ්නයක් ඇති වෙන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පයෙන් නිමා කරන්න කැමැතියි.
බොහොම ස්තුතියි. කරු ඩීඩී හේරත්නතුමා.
බොහොම ස්තුතියි මුල්ලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි, අවස්ථාව ලබා දීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේ මුදල් පනත් කීපයක් සම්බන්ධ විවාද කරන මොහොතේදී විශේෂයෙන්ම රටේ ආර්ථිකයට බලපාන කාරණාවල්, ඒ වගේම සංවර්ධන ක්‍රියාකාරකම් වෙනුවෙන් අපි කොයි විදිහට මැදිහත් වෙන්න ඕන කියන කාරණාවල් එක්ක ක්‍රියාත්මක කරන වකවානුවක් එක්ක ඉන්නේ කියන එක මතක් කරන්න ඕන. විශේෂයෙන්ම පොල් සංවර්ධන පනතට අදාළ යෝජනා ඉදිරිපත් කරද්දී අපි කුරුණෑගල දිශේක්කේ පොල් ත්‍රිකෝණයට අයිති අය හැටියට විශේෂයෙන්ම රටේ ආර්ථිකයට ලොකු වටිනාකමක් එකතු කරන මාතෘකාවක්. දැන් අපි පොල් ගත්තාම බොහෝ වෙලාවල් වලදී මෙතෙක්කල් පිටරටට විකුණන්න අපි කටයුතු කරේ පොල් ආශ්‍රිත නිෂ්පාදන මෑත භාගයේ ගත්තාම එතනින් එහා ගියපු පොල් සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාළ හුඟක් දේවල් මේකට එකතු වෙලා තියෙනවා. දැන් කොහොබත් කර්මාන්තේ ගත්තාම රටට විදේශ විනිමය වැඩියෙන් එන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාම අපි යෝජනා කරනවා විශේෂයෙන් පොල් වගාව පිළිබඳව නිරත වෙන ගොවියන්ට වැඩියෙන් සහන ලබා දෙන්න කියන කාරණාව. දැනටමත් ලබා දෙන සහන ආධාරත් එක්ක ගත්තාම විශේෂයෙන් පොල් වගාව පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන අයට ඒ පහසුකම් ලැබීමත් එක්ක මේකට විශාල පිරිසක් එකතු වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, පොල් වගාව පිළිබඳව වෙනදට වඩා ප්‍රශ්න තියෙනවා. දැන් පොල් කුරුමිනියන්ගේ වෙන හානිය, ඊගාවට පොල් කර්මාන්තේ යනකොට සුදු මැස්සගෙන් වෙන හානිය ගත්තාම මේවට විසඳුම් හොයන්න අවශ්‍ය වැඩපිළිවෙලක් අපිට හදන්න වෙලා තියෙනවා. දැනටමත් මේ දරන උත්සාහයන් මේ පොල් වගාව හට හානි කරන ඒ කටයුතු වලට එරෙහිව පොල් සංවර්ධන දෙපාර්තමේන්තුව එවැගේම කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වෙලා කරන ක්‍රියාකාරකම් එක්ක තවදුරටත් මේක වර්ධනය කරන වැඩපිළිවෙළක් දක්වව යන්න අවශ්‍යයි. ඒ වගේම පොල් වගා කරන ගොවියන්ට සහන ලබා දෙන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරන්න ඕනේ කියලා අපි කල්පනා කරනවා. අනිත් එක තමයි විශේෂයෙන් මුදල් පනත් පිළිබඳව කතා කරනකොට ජනාධිපතිතුමාගේ වැයසීසයට අදාළ මුදල් වැඩියෙන් වෙන් කරනකොට ඒ මුදල් වෙන් කරන්න ඇයිද කියන කාරණාව. දැන් අපි පහුගිය අවුරුදු දෙකක කාලය තුළ ගරු සභාපතිතුමනි, සංවර්ධන වැඩ කරන්න අපිට මුදල් තිබුණේ නැහැ. අපිට විමධ්‍යගත මුදල් හම්බුනේ නැහැ. අමාත්‍යාංශවල වැඩ කරන්න තිබිච්ච මුදල් ප්‍රමාණය අවම වෙලා තිබුණා. ඒකට හේතුවක් තිබුණා. කොරෝනා වෛරසයත් එක්ක ඇතිවෙච්ච ආර්ථික කඩාගෙන වැටීම. ඒක ලංකාවට විතරක් බලපාපු කාරණාවක් නෙවෙයි. විදේශීය රටවල එංගලන්තේ පවා තෙල් පෝලින් තිබුණා. ඒවගේම කඩාගෙන වැටුණු ඒ ආර්ථිකය නැවත වතාවත් යථාවත් කරන්න අවශ්‍ය වැඩපිල්ල ගනිද්දී අපේ රටට තිබුණා සුවිශේෂී කාරණාව. ඒ තමයි විදේශ ණය ගෙවන්න තියෙන අභියෝගය. දැන් අපි රටක් හැටියට ගනිද්දී විදේශීය ණය ගෙවන්න යන ක්‍රියාවලියත් එක්ක ගනිද්දී බොහෝ විට අපි ගත්ත විදේශීය රටවල්ෙන් ගත්ත ණය හරි විදිහට ආයෝජනය නොකිරීමේ ස්වභාවයත් එක්ක අපිට මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. අපි දැක්කා විදේශීය රටවල් වලින් අපි අරගෙන ආපු මුදල් සමහර වෙලාවල් වලදී පාඩු ලබන ආයතන නඩත්තු කරන්න පාවිච්චි කරා. සමහර පරිභෝජනය වෙනුවෙන් පාවිච්චි කරා. කොටසක් තමයි සංවර්ධන වෙනුවෙන් පාවිච්චි කරේ. මේ සංවර්ධන වෙනුවෙන් හරි විදිහට පාවිච්චි කරා නම් ඒව නිවැරදිව ආයෝජනය කරා නම් අපේ භාණ්ඩාගාරයට මීට වඩා මුදල් එන්න ඉඩකඩ තිබුණා. මේ කාරණාව අපි තේරුම් ගන්න ඕන. ඉතින් මේ තත්ත්වයත් එක්ක විදේශීය ණය කියන ගැටලුවට විසඳුමක් ලබා දෙන්න යන ගමනේදී මුළු ලෝක ආර්ථිකයත් කඩාගෙන වැටුණාම අපිට සිද්ධ වුණා අපේ භාණ්ඩාගාරය ශක්තිමත් කරන්න, රජයේ ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගන්න අපිට විදේශීය රටවල් එක්ක සහයෝගය ලබා ගන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි IMF සංවිධානයත් එක්ක එකට එක්කහු වෙන්නේ. මේත් එක්ක අපිට ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න විශ්වාසය දිනා ගන්න සිද්ධ වුණා. ඒකට අවශ්‍ය දේශපාලන පදනම ස්ථාවර වෙච්ච පදනමක් අපිට පෙන්වන්න සිද්ධ වුණා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ආණ්ඩු පක්ෂය ස්ථාවරව ඉඳගෙන මේ කඩාගෙන වැටුණු රට ගොඩගන්න රජයක් හැටියට ඒ අභියෝගයට මුහුණ දෙන්න සූදානම් වෙලා හිටියා. ඒ කාරණාව ඒ විදිහට කටයුතු කරද්දී අපි අවුරුදු දෙකක කාලයක් සංවර්ධන ක්‍රියාකාරකම් කරන්න බැරි වෙනකොට ඒ කාලවකවාන තුලත් අපි උත්සාහ ගත්ත හැම වෙලාවකම මහජනතාවගේ සුබ සාධන කටයුතු කරගෙන යන්න. අද වර්තමාන වන විට ආර්ථිකයේ කිසියම් තැනකට ඇවිල්ලා තියෙනවා. ආර්ථික වර්ධන වේගය ඉහළ ධනාත්මක වෙලා තියෙනවා. අපි ඍණ ආර්ථිකයක හිටියේ. ඒතර ධනාත්මක ආර්ථිකයක් තියෙන වෙලාවක රටේ සංවර්ධනය පිළිබඳව කතා කරනකොට අද වර්තමානයේ අපි අපේ රජයක් හැටියට ගත්තාම හැම පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ ආයෝජන ක්‍රියාකාරකම් ශක්තිමත් වෙලා තියෙනවා. ඒ කාරණාවත් එක්ක අපිට නැවත වතාවක් ජනතාවට වැඩ කරන්න පුළුවන් පදනමක් හැදලා තියෙනවා. ඒ අනුව අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මහජන නියෝජිතයෙ හැටියට අපිට විමධ්‍යගත අරමුදල් ලබා දුන්නා. අමාත්‍යාංශ ප්‍රතිපාදනවලට අමතරව ඒ මුදල් ටික අරගෙන ගිහිල්ලා අපි ගම්වල විවිධ සංවර්ධන වැඩ කරනවා. අපි දැක්ක විපක්ෂ මන්ත්‍රීවරු සුඟක් සමහරු කිව්වා මේ මුදල් ජනාධිපති අරමුදලට වෙන් කරන්නේ ඇයි? ඕනනම් අමාත්‍යාංශ වලට වෙන් කරන්න තිබ්බයි කියලා. නමුත් අපි මතක් කරන්න ඕන ජනාධිපති අරමුදලෙන් මේ ලැබෙන මුදල් සෞඛ්‍ය කටයුතු වලට උදාහරණට වියදම් කරන්න පුළුවන්. ඒ වගේම කෘෂිකර්මයට වෙන්න පුළුවන්. නැත්නම් සමාජ යටිතල පහසුකම් වෙනුවෙන් වෙන්න පුළුවන්. නැත්නම් සෞඛ්‍ය කටයුතු සුබ සාධන ක්‍රියාකාරකම් මේ ඕනෑම එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ආණ්ඩු පක්ෂයක් හැටියට අයවැය ලේඛනයට රෙහිව ඡන්දෙ දුන්න අයටත් මන්ත්‍රීවරු විපක්ෂ 1000ක් දෙනකොට ජනාධිපතිතුමා මේ සල්ලි දීලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ මුදල් පනතට ඒ සල්ලි ලබා ගත්ත මන්ත්‍රීවරුන්ට එරෙහි වෙන්න බෑ. මොකද එයාලට මේ සල්ලි හම්බෙන්නේ ජනාධිපති අරමුදලෙන්. ජනාධිපතිතුමායි පිළිබඳ තීන්දුවක් ගත්තා. අපි කවුරුත් ඒකට එරෙහි වුණේ නෑ. මොකද මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මහජන නියෝජිතෝ පක්ෂ විපක්ෂ ભેදකෙන් තොරව ඔවුන්ට සල්ලි තියෙන්න ඕනේ ජනතාවට වැඩ කරන්න. ඒ අනුව මේ අවස්ථාවේ ජනාධිපතිතුමා දීලා තියෙනවා. ඒ කාරණාවේදී පක්ෂ වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන් හැමෝම වැඩ කරන්නේ මේ රටේ ජනතාවට. රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් තමයි පෙනී හිටින්නේ. ඒතොර ඒ කාරණාව වෙනුවෙන් කාට මුදල් දුන්නත් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඒක පාවිච්චි කරනවා නම් අපි කොහෙත්ම ඒ වටේ එරෙහි වෙන්න අපිට පුළුවන් කමක් නැහැ. අපි දැක්කා මූලාසනාරූඪ ගරු සභාපතිතුමනි
ඒක තමයි දැන් මෙතුමා කියනවා මහජන නියෝජිතය හැටියට සල්ලි තියෙන්න ඕනලු වැඩ කරන්න. දැන් අපි මහජන නියෝජිතෝ නෙමෙයිද? සමුන්නාසලා වෙන තරකින්
ඇවිල්ලා
අපිට අපේ ගම්වල
ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි සභාවේ රීතියක් නොදන්නා මන්ත්‍රීවරයෙකුගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න යන තරම් මම බොළඳ වෙන්නේ නැහැ. ඔව් සභා රීති දන්නෙත් නැහැ. එතුමගෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එතුමට නොලැබෙච්ච ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ එතුමත් එක්ක ඉන්න දේශපාලන කඳවුරේ ඉන්න අයට සල්ලි හම්බෙලා. ඉතින් ගංගොල වැඩ කරනවා. අපේ ගංගොල ලැබිලා වැඩ කරනවා. ඒක ඔබතුමායි කණ්ඩායමෙන් අහගන්නකෝ. ඔබතුමායි කණ්ඩායමෙන් අහගන්න ඒක. තමුන්නාසේගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මම බැදලා නැහනේ. ගිහිල්ලා අහගන්න පක්ෂ ඔයගොල්ලෝ කණ්ඩායම මන්ත්‍රීවරුන්ගේ. ඒ කියන්නේ ඒ ගැනවත් විශ්වාසයක් නැහැ එතුමට. එතුමාට තමන්ගේ කණ්ඩායමේ ඉන්න මන්ත්‍රීවරයෙකුගත් ප්‍රශ්නයක් අහලා ඒක විසඳගන්න හැකියාවක් නැහැ. ඒ තරම් දුරස්ථ වෙලා. අපෙන් අහනවා ඒවට පිළිතුරු. අපිට වැඩි සල්ලි හම්බෙලා තියෙනවා. ඒතොර සංවර්ධන කමිටුවේ සභාපතිවරු හැටියට අපි කිසිසේත් ඒවට විරුද්ධ වෙන්නේ නැහැ. එයි අපිට අවශ්‍යයි මේ රටේ ජනතාවට සේවය කරන්න. ඒකෙදි මේ පාට පක්ෂ අපි බලන්නේ නැහැ. මිනිස්සු
ජනතාවගේ කාලයක් තියෙනවා.
ඒ අදාළ තැන්වලට ඡන්ද දෙයි. සමහර මන්ත්‍රීවරු දේශපාලන රැස්වීම තියන්න ගියාපුවාම මූලාසනාරුවට ගරු සභාපතිතුමනි. ඉතින් ගංගොල සෙනග එකතු වෙනවා. වෛරේ වපුරනවා. වෙන වෙන පටු දේශපාලන කතන්දර ටික කියනවා. කියලා ජනතාව රවට්ටන්න උත්සාහ කරනවා. හැබැයි ඒක සමහර දේශපාලන කලාපතු වල නොගැලපෙන දේශපාලන සංස්කෘතිය. මේකවත් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි අතිශය සතුටටපත් වෙනවා. ජනාධිපතිතුමාගේ වැය සීරියේ ශක්තිමත් වෙලා තවදුරටත් පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව හැමෝටම මේ සල්ලි ටික දීලා වැඩ කරනවනම් අපි දැක්ක ජනාධිපතිතුමා උතුරට යනවා. අපි දැක්ක ජනාධිපතිතුමා නැගෙනහිරට යනවා. අපි දැක්ක ජනාධිපතිතුමා ලංකාවේ විවිධ ප්‍රදේශ ගිහිල්ලා සංවර්ධන කටයුතු කරනවා. ඒ හැම වෙලාවකම පාට පක්ෂ ભેදයෙන් තොරව ඒකට එක්කව් වෙලා හිටියා. මේ මේක තමයි අරමුණ. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ බෙදලා කරන මේ රාජකාරිය රට වියස් අගාධයට ඇදලා ගියා මිසක්කම් රටට සංවර්ධනයක් වුණේ නැහැ කියන එක මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා. ඒ නිසා පක්ෂවලට බෙදලා මේ පාර්ලිමේන්තු වෙන්න පුළුවන් වෙනත් ස්ථානවල ඉන්න පුළුවන් බෙදලා මේ කරන රාජකාරිය රටේ බුද්ධිමත් ජනතාව නිවැරදිව විනිශ්චයකට භාජනය කරනවා. ඒකට හොඳම වෙලාව තමයි ජනාධිපති මැතිවරණේ. ඉතින් ඒ වෙලාවේදී මේ රාජකාරිය නිවැරදිව ජනතාව තීන්දුව කරයි. ඒ අවස්ථාවත් එක්ක කටයුතු කරනකොට හැම කෙනාගේම දේශපාලන පැටිගිරිය පිළිබඳව විනිශ්චයකට භාජනය කරයි. කවුද රට වෙනුවෙන් පෙනී හිටියේ? කවුද අවුරුදු 30ක් යුද්ධ කරනකොට ඒකට එරෙහිව කටයුතු කරද්දී යුද්ධේ වළක්වන්න කටයුතු කරනකොට ඒකට එරෙහි වෙච්ච පිරිස කවුද කියලා බලයි. ඊළඟ කොරෝනා වෛරසයෙන් රට බේරගන්න කටයුතු කරන වෙලාවේ ඒකට එරෙහිව පැවත වෙච්ච රජයේ නොමග යවන්න උත්සාහ දරපු කටයුතු කවුද කරේ කියන එක දන්නවා. ඒ වගේම අරගලයක් කියන කාරණාවක් නිර්මාණය කරලා මේ රටේ තෙල් පෝලිං ගෑස් පෝලිං හැදෙනකොට ඒ කාරණාවයිගේ ප්‍රතිඵල ආණ්ඩු බලය ලබා ගැනීමට ක්‍රියාත්මක කරපු උදවිය පිළිබඳව ජනතාව විනිශ්චය කරයි. තෙල් නැවක් ඇවිල්ලා මහමුදේ නැවතිලා ඒකට මුදල් ගෙවා ගන්න බැරිව ඉන්න වෙලාව අද එහෙම නැහැ. අද තෙල් නැව ඇවිල්ලා කිසි ප්‍රශ්නයක් නැතුව අපේ ගබඩාවලට තෙල් ටික යවනවා. අයි වගේම අනිකුත් ගෑස් ටික අරගෙන ඇවිල්ලා ගේනවා. ඒ විතරක් නෙවෙයි අද මේ වන විට තිබිච්ච මිල ගත්තහම රුපියලේ යගේ ශක්තිමත් වෙලා ඩොලර එකේ යගේ අඩු වෙලා ඊගාවට අපේ මිනිස්සුන්ට මිලදී ගැනීම හැකියාව වැඩි වෙලා
මිනිස්සුන්ගේ
ආර්ථිකයේ ශක්තිමත් ඇවිල්ලා තියෙනවා.
තවදුරටත්
සුබසාධන ක්‍රියාකාරකම් එක්ක ආණ්ඩුව ඉස්සරහට යනවා. සංවර්ධන ක්‍රියාකාරකම් ඉස්සරහට යනවා. ඒ නිසා දේශපාලන ભેදිකතෝ මේ රටේ බුද්ධිමත් ජනතාව තීන්දුවක් ගනි ජනාධිපති මැතිවරණදී මේ රට හදන්න පුළුවන් කවුද? ඒ ලැබපු අධ්‍යක්ෂකීම් එක ගොඩනගෙන ක්‍රියාවලියට හයිය දෙන්න ඕනේ කාටද කියන එක පිළිබඳව බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.
ස්තුතියි ගරු හාෂිම් රාජකාරණ මන්ත්‍රීතුමා.
බොහොමත් ස්තුතියි මුලසනා ගරු මන්ත්‍රීතුමනි. මේ ජනාධිපතිවරයා මුදල් එකතු කරමින් යනවා. අපි කවුරුත් දන්නවා ඔක්තෝබර් 17 වෙනිදාට කලින් ජනාධිපති මැතිවරණයක් තියෙනවා. මේ ජනාධිපති මැතිවරණය නිමිති කරගෙන අද දැන් ජනාධිපති මැතිවරණ රේස් එක පටන් අරන් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමත් දාන්න පුළුවන් හැම වෙට්ටුවක්ම දාන්න උත්සාහ කරනවා මේ රේස් එකේ ඉන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ප්‍රතිපාදන දැන් මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්නේ මේ මුදල් එකතු කරන්නේ ඇත්තටම මේ මැතිවරණේ ඉලක්ක කරගෙන. දැන් ඉතාම කනගාටුයි කියන්න දැන් මේ වෙනකොටත් මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙනවා. පළාත් පාලන මැතිවරණය. දැන් මේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කරලා තියෙනකොට දැන් මේ මැතිවරණය වාසිය උදෙසා මුදල් වෙන් කිරීම තහනම්. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරු මේ වෙනකොට ගමින් ගමට යනවා. මොකද එකතු කරගන්න සෙනග එකතු කරගන්න තියෙන එකම විදිය තමයි මොකක් හරි බෙදනවා කියලා. අද මේ වෙනකොට මම මේක සභාගත කරන්නම්. අද මේ වෙනකොට මෙහෙමයි මේ ෆෝම් එකේ තියෙන්නේ. දැන් ණය බෙදන්න පටන් අරගෙන ණය බෙදෙනක. දැන් ණය බෙදන්නේ සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂයක සංවිධායකවරයා නෙමෙයිනේ. දැන් ණය බෙදන්න පටන් අරගෙන තියෙන්නේ දේශපාලන පක්ෂවල සංවිධායකවරු. බැංකු නෙමෙයි. බැංකුවල නිලධාරීන්, සේවකීන්, කළමනාකරුවන් නෙමෙයි. දැන් මේ මෙහෙම බෙදන්නේ දැන් මේ ඉතා පැහැදිලිව මේක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. දැන් මේක තියෙන්නේ කොහොමද මේ ෆෝම් එක? මං ඉල්ලගත්ත ෆෝම් එක. මේ ෆෝම් එකේ තියෙන්නේ ගරු ජනාධිපතිතුමාගේ ආර්ථික දැක්ම අනුව ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමීය ව්‍යවසායන් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය. ස්වයං රැකියා ණය යෝජනා ක්‍රමය ගම්පහ දිස්ත්‍රික්කයේ. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මෙහෙම තියෙන්නේ මේ ෆෝම් එකේ මේ සම්පූර්ණ විස්තර දාලා දැන් මේ හැම ගමකටම ඇවිල්ලා මේ ෆෝම් එක දෙනවා. මේ ෆෝම් එක දුන්නාම අපේ අහිංසක ප්‍රදේශවාසීන් තමන්ට මේ ආර්ථික ගැටලුවෙන් බේරෙන්න අනේ ණයක් හෝ අරගෙන ඒ ඌලකට යනවද කියලා හිතන්නේ නැතුව ඒ තැනට යනවා. ගිහිල්ලා මේ ණය ලබා ගන්න උත්සාහ කරනවා. මන් නම් දන්නේ නැහැ දීපු අය ඉන්නවද කියලා මේ ණය ෆෝම් ටික එකතු කරගෙන ගියාට. නමුත් ඒ අය උත්සාහ කරන්නේ තනි කර දේශපාලන කුමන්ත්‍රණ වැඩසටහන. එතකොට අද මේ පරිපූර්ක දාලා මේ වෙලාවේදී මේ මැතිවරණයකට මේ මාස කීපයකට කලින් මේ වගේ මුදල් කෝටි ප්‍රකෝටි ගාණක් එකතු කරගන්නේ වෙන මොනවත් නෙමේ සංවර්ධන ව්‍යාපෘති කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වැඩසටහන් කියන්න පුළුවන්. නමුත් ඉතා පෑදිලිවම මේ මැතිවරණය මුදල් වියදම් කිරීමක් තමයි වෙන්නේ. ඒක ඉඳලා ඉතා පැහැදිලිවම මේ නීති විරෝධී මේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් කියන එක ඉතාම පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපි මැතිවරණ කොමිසමටත් කියනවා. මැතිවරණ කොමිසම මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ 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 ෆෝම් එක මම සභාගත කරනවා. මේ ෆෝම් එක සභාගත කරනවා විතරක් නෙමෙයි අපි ඉතා පැහැදිලිවම මැතිවරණ කොමිසමටත් ප්‍රකාශ කරනවා කරුණාකරලා මේ නීති විරෝධී කටයුත්තට එරෙහිව කටයුතු කරන්න කියන එක. ඒ වගේම තමයි දැන් අද අපි රටට අවශ්‍ය වෙලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ පරිපූර්කයට මුදල් එකතු කිරීමද. දැන් අපි දන්නවා මේ සති කිහිපයකට කලින් ගංවතුර නිසා විශාල හානියක් සිදු වුණා. එතකොට ගං වතුර නිසා වෙච්ච ඒ හානියට මොනවද ආණ්ඩුවක් විසින් කරලා තියෙන්නේ? අර අපිට දැනගන්න ලැබිලා තියෙනවා අර පිරිසිදු කිරීමට රුපියල් 10,000ක් ලබා දෙන්න කටයුතු කරලා තිබෙන්නේ සමහරක් තැන්වල. හැබැයි ඒ විතරක් නෙමෙයි ඊට වඩා ලොකු හානියට පත් වෙච්ච ව්‍යාපාර තියෙනවා, නිවාස තියෙනවා, සම්පූර්ණ විනාශ වෙච්ච නිවාස තියෙනවා, අඩ අර්ධ වශයෙන් විනාශ වෙච්ච නිවාස තියෙනවා. ඒ විතරක් නෙමෙයි ව්‍යාපාර කෝටි ප්‍රකෝටි ගානක් වියදම් වෙච්ච ඒ ව්‍යාපාර සංවර්ධනය කරන්න ඒ වගේ විශාල මුදලක් ආයෝජනය කරලා එක පැය කීපයකින් විනාශ වෙච්ච අය මමත් දන්නවා, පෞද්ගලිකවත් දන්නවා. පුවක්පිටිය ප්‍රදේශයේ ඒ විශේෂයෙන්ම සිදු වුණා. එතකොට ඒ වගේ අයට මොනවද ලබා දෙන තියෙන වන්දිය? ඒ වන්දිය මොකද්ද? අපි 2016-17 වර්ෂ දෙකේම ගං වතුරට ලක් වුණා. එතකොට මේ රටේ රක්ෂණයක් කරලා ඒ රක්ෂණය තුලින් වන්දිය කෝටි ගණන් මුදල් ලබා දුන්නා. හැබැයි අද මම අහන්න කැමතියි, මම මේක මීට කලින් මුත් පාර්ලිමේන්තුවේ ඇහුවා, ඒ වගේ වන්දියක් කරලා තියෙනවද? එහෙම නැත්නම් ඒ වන්දියක් කරලා නැත්නම් රජය මැදිහත් වෙලා යම් සාධාරණයක් සිදු වෙනවද කියන එක. නමුත් ඒ ගැන තාම පිළිතුරක් නැහැ. හැබැයි අද මුදල් එකතු කරගන්නවා මාසෙන් මාසෙ සති කීපෙන් කීපයකට රට සවාරි යන්න. ඒ වගේම තමන්ගේ දේශපාලන කටයුතු වලට අවශ්‍ය මුදල් ලබා ගන්න. එතකොට අද ඇති වෙලා තියෙන ඉතාම අසාධාරණ සත්වයක් තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕනේ දැන් මේ පාර්ලිමේන්තුවේ අද මේ දවස් ගානක ඉඳන් කතා කරන දෙයක් තමයි මේ විමධ්‍යගත මුදල්. දැන් මේ රටේ ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් එක හා සමානව ඒ විමධ්‍යගත මුදල් ලබා දුන්නා. එතකොට මේ විමධ්‍යගත මුදල් අද විපක්ෂයේ විශාල පිරිසකට ලැබිලා නැහැ. විශාල පිරිසකට ලැබිලා නැහැ. ඒක ඉතාම අසාධාරණයි. මම දන්නවා ඔබතුමාටත් ලැබිලා නැහැ. ඒ වගේ මෙතන ඉන්න විශාල පිරිසකට ලැබිලා නැහැ. එතකොට ඒ අයට කරන ලොකු අසාධාරණයක් මේ වෙලාවේ. මේක ඉතා පැහැදිලිවම ජනාධිපතිවරයා හිතාමතා මේ ලබා ගත්ත අයවත් අපහසුතාවයට පත් කරන්න කරපු දෙයක්. ඒකින්ද මේ එක්කෙනෙක්ට මිලියන 50ක් එක්කෙනෙක්ට මිලියන 100ක් මේ තෝරගත්ත කීප දෙනෙක්ට විදියට එහෙම කරන්න හොඳ නැහැ. මන් දන්නවා මේ ඒ ඒ ඒ ගත්ත අය එහෙම වැරදි චේතනාවකින් ගත්ත පිරිසක් කියලා අපි කියන්නේ නැහැ. නමුත් ඉතාම පැහැදිලිවම කතානායකවරයාට වගකීමක් තියෙනවා. මං උදේ අද කතානායකතුමාට ඉල්ලීම කරා. ඊටත් වඩා මේ ජනාධිපතිවරයා කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ අවුරුදු 40 ගානක් පාර්ලිමේන්තුව ඉඳලා මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අපි ඔක්කොටම වඩා හොඳට දන්න කෙනෙක්නේ. එතකොට මේ දන්න පුද්ගලයා මෙහෙම මේ දේශපාලනික වශයෙන් ඉතාම අසාධාරණ ලෙස කටයුතු කරන්නේ මොකටද? එහෙම විය යුතු නෑ. හැමෝටම එක මුදලක් එක හා සමානව හැමෝටම ලබා දෙන්න කටයුතු කරන්න ඕන. ඒ කටයුත්ත කරන්න මොකද මේ පාර්ලිමේන්තුව අපි හැමෝම ඡන්දෙන් ආවේ. මෙහෙම නැත්තම් මේ අපිටත් අවශ්‍යතාවය තියෙනවා මා නියෝජනය කරනවා නම් ගම්පහ දිස්ත්‍රික්කේ මා නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කේ ජනතාවට ඒ ප්‍රතිපාදන මුදල් ලබා දීලා ඒ අයට ඒ සේවාවක් සිදු කරන්න. එහෙනම් ඒ සේවාව සිදු කරන්න තවත් කීප දෙනෙක්ට විතරක් ලබා දීම ඉතාම අසාධාරණයි. මේක ඕනකමින් ඉතා පැහැදිලිවම ඉතාම නිඳිත විදියට තමයි මේ කටයුත්ත කරන්නේ. ඒකින්ද එතුමාට ඉල්ලා සිටිනවා අපි මේ කරන ඉල්ලීමක්. ඒ ඉල්ලීම හැමෝටම එක අසමානව ලබා දුන්න නැත්නම් අපි විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු මේ ප්‍රතිපාදන ලබා නොගත්ත සියලුම දෙනා ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඉතා පැහැදිලිවම මීටත් වඩා දරුණු ක්‍රියා මාර්ගයක් ගන්නවා කියන එක ප්‍රකාශ කරමින් මම කියන්න වෙනවා. බොහොම ස්තුතියි.
වඩිවෙල් සුරේෂ් පන්තිතුමා. වඩිවෙල් සුරේෂ් පන්තිතුමා.
ගෞරවතුකුරිය සභේ තරමෙතාංගේ නඩත්ති කොණ්ඩකන්ද ගෞරව උරුපින අවර්ගලේ ඉන්ද්‍රේ දිනම් නිදිය මැචිනුඩේ පළ විවාද නඩවැඩිකையிலே என்னுடைய மலையக மக்கள் சார்பாக கலந்து கொள்வதைட்டு நான் பெருமகிழ்ச்சி அடைகின்றேன். கௌரவ உறுப்பினர் அவர்களே, நிதி சம்பந்தப்பட்ட விடயம் டொலஸ் சம்பந்தப்பட்ட விடயம் என்று கூறும்போது இந்த டொலஸினுடைய பெருமதியை இந்த நாட்டிற்கு தெளிவுபடுத்தவர்கள் இந்த மலையக மக்கள். மலையக மக்களுடைய 1700 ரூபாய் சம்பளம் கடந்த மேன்முறையீட்டு நீதிமன்றத்திலே உறுதி செய்திருந்த போயிலும் கூட இன்று மீண்டும் வேதாளம் முருங்கை மரம் ஏறியது போல பெருந்தோட்ட கம்பெனிகள் அதனை உயர்நீதிமன்றத்திலே அவர்கள் மீண்டும் அதனை அப்பீல் செய்திருக்கின்றார்கள் என்று நீதிமன்றம் எனக்கு அழைப்பாணை விடுத்திருக்கின்றது. 1700 ரூபாய் மேன்முறையீட்டு நீதிமன்றம் உறுதி செய்தது. இன்று ஆர்பிசி பெருந்தோட்ட கம்பெனிகள் அந்த தீர்ப்புக்கு எதிராக உயர்நீதிமன்றத்திலே மீண்டும் அவர்கள் தாக்கல் செய்திருக்கின்றார்கள். இந்த 1000 ரூபாய் சம்பந்தமாக ஒரு கவலைக்குரிய விடயம், அதனையும் இந்த உயர் சபையிலே இந்த சந்தர்ப்பத்திலே நான் தெரிவிக்க விரும்புகின்றேன். எது எவ்வாறாக இருப்பினும் கூட எமது மக்கள் இந்த நாட்டை நேசித்தவர்கள் என்ற வகையிலே நாங்கள் மீண்டும் மீண்டும் நாங்கள் தெரிவித்திருக்கின்றோம். ஜனாதிபதி அவர்கள் பல அபிவிருத்தி திட்டங்களை மேற்கொண்டிருக்கின்றார். அதற்கு எங்களுடைய மனமார்ந்த நன்றிகள். இந்த மலையத்தை பிறந்தோட்ட கடந்த 3 வருட காலமாக பின்தங்கியிருந்த பல அபிவிருத்தி திட்டங்கள் நாங்கள் ஆரம்பித்திருக்கின்றோம் ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவருடைய தலைமையில். அதேபோன்று காணி சம்பந்தப்பட்ட விடயத்திலே இந்த நாட்டை ஏனைய மக்களுக்கு காணி வழங்குவது போல அந்த காணிக்குரிய ஒப்பனை எவ்வாறு ஜனாதிபதி வழங்கிக் கொண்டிருக்கின்றார் அதே போன்று பெருந்தோட்ட மலையக மக்களுக்கும் வழங்கப்பட வேண்டும். இனி இந்த சம்பளத்தில் இருந்து அரசாங்கமும் பெருந்தோட்ட கைத்தொழில் அமைச்சும் தொழில் அமைச்சும் ஜனாதிபதி அவர்களும் தெரிந்து கொள்ள வேண்டும் எந்த அளவுக்கு இந்த பெருந்தோட்ட கம்பெனிகள் எமது இந்த பெருந்தோட்ட தொழிலாளர் மீது அக்கறை கொண்டிருக்கின்றார்கள் என்று அரசாங்கத்துக்கே சேலஞ்ச் பண்ணுகின்றார்கள், தொழில் அமைச்சுக்கு சேலஞ்ச் பண்ணுகின்றார்கள், பெருந்தோட்ட கைத்தொழில் அமைச்சுக்கு அவர்கள் சேலஞ்ச் பண்ணுகிறார்கள், ஜனாதிபதியுடைய வர்த்தக மணிக்கு அவர்கள் சேலஞ்ச் பண்ணுகிறார்கள் என்றால் நானும் எங்களும் எங்களுடைய மக்களுடைய எதிர்காலம் இந்த நாட்டில் எவ்வாறு இருக்கப் போகின்றது என்றது ஒரு கேள்விக்குறியாக இருக்கின்றது. இதுக்கு முடிவு கட்ட வேண்டும், இதற்கு முடிவு கட்ட வேண்டும். அன்றே ஜனாதிபதி தெளிவாக கூறியிருந்தார், இந்த வர்த்தமானிலே வெளியிட்ட சம்பளத்தை கொடுக்க முடியாத கம்பெனிகளுடைய அந்த உடன்படிக்கை ரத்து செய்யப்படும் என்று, குத்தகை ரத்து செய்யப்படும் என்று கூறப்பட்டது. ஆனால் ஓரிரு கம்பெனி சரி அதை செய்ய வேண்டும், செய்தால்தான் ஒரு மாற்றம் வரும். மலையக மக்களை வந்து பெருந்தோட்ட கம்பெனிகள் நிர்வகிக்கத்துக்கு இடமளிக்காதீர்கள், மலையக மக்கள் இந்த நாட்டுடைய பிரஜைகள் என்ற வகையிலே அந்த மக்களுடைய வாழ்வாதாரம், கலை கலாச்சாரம், பண்பாடு, அவருடைய பொருளாதாரம் அனைத்தையும் நாங்கள் கம்பெனிக்காரர்களை நம்பி இருக்க முடியாது. கம்பெனிக்காரர்கள் வந்து நாடு அல்ல, அரசாங்கம் அல்ல, அவர்கள் இந்த அரசாங்கத்தினுடைய காணியை பெற்று குத்தகைக்கு பெற்று நிர்வகித்துக் கொண்டிருக்கின்றவர்கள். ஆனால் இன்று இந்த அரசாங்கத்தை விட மீறி அவர்கள் நீதிமன்றம் மூலமாக எமது மக்களை வஞ்சிப்பார்களே ஆனால் எங்கள் மக்களுடைய வாழ்வாதார நிலைப்பாடு, அவர்களுடைய அன்றாட வாழ்வாதாரம் எப்படி இருக்கும் என்று நீங்கள் தெரிந்து கொள்ளலாம். சிறு சிறு பிரச்சனைகளுக்கெல்லாம் போலீஸ் நிலையத்தை அணுகி எமது மக்களை வஞ்சித்துக் கொண்டிருப்பதை நான் மீண்டும் மீண்டும் இந்த பாராளுமன்றத்திலே பலமுறை நான் தெரிவித்திருக்கின்றேன். கௌரவ அமைச்சர் தம்பி ஜீவன் தொண்டமான் அவர்கள் இருக்கின்றார், நேரடியாக சில விடயங்களை ஜீரணித்துக் கொள்ள முடியாது, அவருடைய அமைச்சு பதவியும் மறந்து கூட செயல்பட்டிருக்கின்றார், நான் அவதானித்துக் கொண்டிருந்திருக்கின்றேன். ஆகவே இவ்வாறு எமது மக்கள் இந்த பெருந்தோட்ட கம்பெனியுடைய நிர்வாகம் மூலமாக வஞ்சிக்கப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். இதனை நாங்கள் இதை தொடர்ந்து பார்த்துக் கொண்டோமையானால் இன்றும் கூட கௌரவ அமைச்சர் அவர்களை இன்று அவர்கள் அதனை அந்த அப்பீல் கோர்ட் மூலமாக கொடுக்கப்பட்ட 1700 ரூபாய் இன்று அவர் சுப்ரீம் கோர்ட் போட்டிருக்கிறார்கள், உங்களுக்கும் சித்தார்த்தத்திற்கும் போட்டிருக்கிறார். அப்ப எவ்வாறு அவர்கள் இந்த அணுகுகின்றார்கள், எவ்வாறு எமது மக்களை அவர்கள் மதிப்பார்கள்? ஆகவே இதுக்கு ஒரு முடிவு கட்ட வேண்டும். அவர்கள் அரசாங்கம் அல்ல, நாங்கள் இந்த நாட்டு பிரஜை, இந்த நாட்டு மலையக மக்கள் நாட்டு பிரஜை என்ற வகையிலே அரசாங்கம் பொறுப்பு சொல்ல வேண்டும். அவர்கள் இந்த நாட்டினுடைய ஜனாதிபதிக்கு வாக்களிப்பார்கள், இந்த நாட்டினுடைய பாராளுமன்றத்துக்கு வாக்களிப்பார்கள், மாநிலத்துக்கு வாக்களிப்பார்கள். ஆனால் இன்னைக்கு எங்களுடைய வாழ்வாதாரத்தை மட்டும் ஏன் கொண்டு போய் பெருந்தோட்ட கம்பெனி பார்க்க கொடுத்துறீங்க? நாங்கள் இந்த நாட்டு பிரஜைன்னு சொன்னா நாங்கள் அனைத்துக்கும் உகந்தவர்கள் என்றால் ஏன் எங்களுடைய வாழ்க்கை மட்டும் இந்த பெருந்தோட்ட கம்பெனியில கொண்டு ஒப்படைக்கின்றீர்கள்? பெருந்தோட்ட கம்பெனிக்கு தோட்டங்களை குத்தகை கொடுத்தது உண்மை, மக்களை குத்தகை கொடுல, நாங்க குத்தகையில் இல்ல, நாங்க வந்து இந்த நாட்டில் பிரஜையாக வாழ்ந்து கொண்டிருக்கின்றோம் 200 வருஷ காலமாக, 5 பரம்பரையாக. ஆனா கம்பெனிக்காரங்க நினைக்கிறாங்க நம்ம இஞ்சாச்சு குத்தகை கொடுத்திருக்காங்க சொல்லி, நாங்களும் நாங்க வாழ்கின்ற வீடும் நாங்க அனுபவித்த காணிகளையும் குத்தகை கொடுக்கவில்லை, பெருந்தோட்ட காணிகளை குத்தகை கொடுக்கப்பட்டிருக்கு. ஆனால் இங்க மக்களை குத்தகை கொடுத்ததாக ஒரு மனதிலே அவர்கள் ஒரு எண்ணத்தை ஏற்படுத்திக் கொண்டு மிக மோசமான முறையிலே எமது மக்களை அவர்கள் நடைமுறைப்படுத்திக் கொண்டு வருகின்றார்கள். ஆக இதற்கு அதிபர் ஜனாதிபதி அவர்களும் கௌரவ பிரதம மந்திரி அவர்களும் இதற்குரிய நடவடிக்கை வேண்டும். சார் ஹொனரபிள் பிரைம் மினிஸ்டர் சார், யூ ஆர் ஹியர் சார், யூ நோ சார், அக்கார்டிங் டு த கெசட் நோட்டிபிகேஷன் 1700 ருபீஸ் த அதர் கோர்ட் ஆஃப் அப்பீல் கிராண்டட் டு கிவ் சார். நவ் டுடே தே ஹவ் கோன் டு த சுப்ரீம் கோர்ட் சார், ஆர்பிசி கம்பெனி சார், ஃபார் அகேன்ஸ்ட் டு தட் ஆர்டர். சோ திஸ் இஸ் த வே தே ஆர் ட்ரீட்டிங் சார். சார் வி ஆர் இன் த ஸ்ரீலங்கன் சிட்டிசன் சார், வி ஆர் அண்டர் திஸ் கவர்மெண்ட், வி ஆர் அண்டர் திஸ் கவர்மெண்ட், பட் திஸ் பிளான்டேஷன் ஆர்பிசி கம்பெனி, they are thinking sir the government lease out to the land only to the companies, but the companies are thinking the people also lease out to them, they are maintaining us a different manner sir, different way. So for that sir you have to take some action sir in the cabinet. Oh, His Excellency and Honorable Prime Minister, so you all have to take some action sir, this is a huge problem sir, because they are treating like the not only the step of the treat, they are ill treating our people, ill treating sir, engoda gauravam paadikapattirukku, எங்களை மரியாதை பாதிக்கப்பட்டிருக்கு. இன்னைக்கு பெருந்தோட்ட தொழில மட்டுமல்ல தோட்டத்தில் இருக்கிறாங்க, தோட்டத்தை படிச்சவங்க இருக்கிறாங்க, அரசாங்க தொழில் செய்யறவங்க இருக்கிறாங்க, பல வழிகளும் பல வேலை திட்டங்கள் செய்வாங்க, அவங்க அவளை பற்றியும் எங்களுடைய மானம் மரியாதை எல்லாத்தையும் இழக்கிற அந்த பெருந்தோட்ட கம்பெனியால. ஆக இந்த பெருந்தோட்ட கம்பெனிக்கு எதிராக இந்த அரசாங்கம் சட்ட நடவடிக்கை எடுக்கணும் சார். 5 பேர் சார், ஒன்லி 5 பீப்பிள் ரூலிங் திஸ் 10 டிஸ்ட்ரிக்ட் சார், ஒன்லி 5 பீப்பிள், ஒன்லி 5 பீப்பிள் ஒன்லி சார், 10 டிஸ்ட்ரிக்ட் தே ஆர் ரூலிங் சார். சார் அவிசாவல ஏரியா சார் கலம் சார், அவிசா தெட் ஏரியா, கேகோல், ரத்னபுர, ஒன்றாகல, பதுள்ள, மாத்தலை, நூரலிய, கண்டி, கழுத்துரப்பாட் சார், அண்ட் டெனியாய அண்ட் நாக்கியா தெனியா எஸ்டேட் கோல், ஆல் தீஸ் திங்ஸ் சார், ஒன்லி 22 கம்பெனிஸ் நேம்லி 22 கம்பெனிஸ் பட் டைரக்டர் போர்ட் இஸ் ஒன்லி 5 சார், ஒன்லி 5 பீப்பிள்ஸ் 5 ஜென்டில்மென்ஸ் ஒன்லி 5 முதலாளிஸ் ஒன்லி ஹேண்ட்லிங் சார். they are the one only ruling. And also, sir, 60. One mudra is already there. Already there, Swan Mudra is here, member of parliament also. And also, 16,000 hectares land abundance. 16,000 land abundance. So, see, sir, the government properties. So, please try to do something, sir, for this. You are taking steps. We are appreciating. We are thanking, sir. You are doing a lot. And my brother, Jeevan Thodaman, also certain things he couldn't tolerate. So, he couldn't tolerate, sir. So, there are things we have to discuss and sort out, sir. But now let us go on further. The company people, they are being led. So please, I'm humbly requesting you, sir, please in the next cabinet put something and take some action to RP, sir, and the lease also we have to cancel, sir. We can't live with them. All the industrial disputes are now settling by the police station. Industrial dispute we are not handling with the ACLDCL. Now that's gone to police station, sir. So please, I think, sir, we'll take some necessary action, sir. Agave Arasangam, Gaurav Pradhamantri Avargal. In the Amateur, Adita Amateur, Tirman,
2 minutes left.
Give the Makkodi, Padigapu, Tolil Padigapu, already Padigapu, already Irupu, out of summer to Kuran Advariki, met Kola Vendivendri, not to get to Kulkandrain, Sandar Patakanandri. Thank you very much.
You have 2 minutes left. Okay.
Those 2 minutes.
You can, yes.
Thank you.
If he's with
Honorable Member, since you had put a request to the Honorable Prime Minister, I would like to tell you. The 1,700 rupee wage, the land rights matter, the housing, and the 2 billion development fund. All that has come because a 29-year-old Jeevan Thodaman, backed by Ceylon Workers Congress, is supporting the government. I am just suggesting, you have a powerful union, LGAW, convince the other unions. Why don't all of you come and support the government? We can do much more. More than protection, we can develop the sector. Correct, no member? Your smile says it all. Thank you.
Thank you. ඊළඟට ගරු සුජිත් සංජේපර මන්ත්‍රීතුමා
මුලාසනරුවට ගරු මන්ත්‍රීතුමනි කැසිනෝ පනත සම්බන්ධව නියාමන පනත සම්බන්ධව අදත් දක්වන්න අවස්ථාව සලසා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපි දන්නා විශේෂයෙන්ම මේ පනත සම්බන්ධව අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා විශේෂයෙන් පැහැදිලි කිරීමක් කෙරුවා මේ කැසිනෝ පනත නියාමනය කිරීම තුලින් විශේෂයෙන්ම විශාල බදු ආදායමක් අපේ රජයට භාණ්ඩාගාරයට ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් අපි දන්නවා ගරු සභාපතිනි මීට ඉස්සෙල්ලත් මේ වගේ මුදල් පනත් ඒ වගේ මණිකුත් ආකාරي බදු අය කරගෙන ඉවි පනත් රාශියක් මේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා දීලා තියෙනවා. නමුත් අපි දන්නා තරමින් ඒ තමුන්නාන්සලා කියන ආකාරයට ඉතර සුන්දර ආකාරයට මේ බදු ටික අය කර ගන්න පුළුවන්කම තියෙනවා නම් මං හිතන්නේ මීට වඩා සාර්ථක ආර්ථිකයක් අපිට ලබා ගන්න පුළුවන්කම තිබුණා. නමුත් මම දන්නා තරමේ විශේෂයෙන්ම මේ කියන ආකාරයට බදු අය කරගත්තත් ඒ බදු හුඟක් වෙලාවට පාර්ලිමේන්තුවේ මේ වගේ විවිධ පක්ෂ ඒ වගේම නායකයෝපත් වෙච්ච අවස්ථාවලදී ඒවා වෙනස් කරන්නත් කටයුතු කරලා තියෙනවා. ඉතින් හොඳම උදාහරණය තමයි අපි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් වුණාට පස්සේ රුපියල් බිලියන් 600ක් අපහරින්න එදා කටයුතු කරුවා කියන එක අපි කාටවත් මතක තියෙනවා. ඒක තමයි මම හිතන්නේ ආර්ථිකයේ මූල ආරම්භය. ඒ වගේම ආර්ථික අර්බුදයේ මූල ආරම්භයේ හැටියට එදා ඒ ගත්ත ක්‍රියාමාර්ගය අපිට මේ අවස්ථාවේදී සදාහන් කරන්න ඕනේ. ඉතින් මේ වගේම අපි දැක්ක පෞගේ දවස්වල මාධ්‍ය මගින් ඒ වගේම ප්‍රවෘත්ති මගින් විශේෂයෙන්ම අපි දැක්ක හුඟක් වෙලාට මේ බදු ආදායම් විශේෂයෙන්ම තමුන්නාසේ දන්නා අපිට බදු ආදායම් ලබා දෙන මාර්ග ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා එකක් තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනිත් පැත්තෙන් ගත්තොත් එම් ශ්‍රී ලංකා රේගුව අනිත් පැත්තෙන් ගත්තොත් එම් සුරාබද් දෙපාර්තමේන්තුව ඉතින් හුඟක් අවස්ථාවේදී මේවා තියෙන වංචා දූෂණ ඒ වගේම නිසියාකාර බදු අය කර ගැනීම සම්බන්ධව ඒවා සම අපෝසත් වීම සම්බන්ධව නොයෙකුත් ආකාරයේ අපි දන්නවා ප්‍රශ්න එහෙම නැත්නම් නොයෙකුත් ආකාරයේ ප්‍රවෘත්ති නිවේදන තිබුණා ඉතින් මේවා සම්බන්ධව මම හිතන්නේ රජයේ අවධානය යොමු කරන්න ඕනේ. රජයේ අවධානය නිසියාකාර යොමු කරලා මේ නිසියාකාර බදු ටික අය කර ගන්න ඕනේ. අද හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ මොකද්ද? අපි දන්නා බදු ප්‍රමාණයක් තියෙනවා. හුඟක් ඍජු ආදායම් ඍජු බදු සම්බන්ධව මම හිතන්නේ රජයේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒ සම්බන්ධව මම හිතන්නේ ධර්ණ ආකල්පය එහෙම නැත්නම් ඒ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධව අපිට සතුරු වෙන්න පුළුවන් කමක් නැහැ ගරු සභාපතිතුමනි. මොකද අපි දන්නා හැම වෙලාවෙම වක්‍ර බදු සම්බන්ධව රජයේ පැත්තෙන් ගත්තොත් එහෙම වක්‍ර බදු වක්‍රබදු ටික තමයි හුඟක් වෙලාවට ජනතාවට අද පටවන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒ තුලින් අපි දන්නවා මේ රටේ සාමාන්‍ය ජනතාවට විශාල පීඩනයක් ඒ වගේම බෑ බරක් දරන්න අද සිද්ධ වෙලා තියෙනවා කියන එක මම කියන්න ඕනේ. ඉතින් මීයේ පෙරදත් මම දන්නා තරමේ විශේෂයෙන්ම දේපළ බද්ද සම්බන්ධව තලුතින් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් හැමදාම මම හිතන්නේ දවසින් දවස ගත්තොත් එහෙම මේ වගේ බදු අය කර ගැනීම සම්බන්ධව ජනතාව පෙළෙන ආකාරයට ඒ IMF එක පිනවන්න හරි එහෙම නැත්නම් වෙනත් රජයේ ආදායම් වියදම් පියව ගන්න හරි අක්‍රා මේ නියමානුකූලව හරිය නොයෙකුත් ආකාරයෙන් මේ බදු අය කර ගැනීම තමයි අද සිද්ධ වෙන්නේ කියලා මම තමුන් අතර කියන්න ඕනේ. ඉතින් මේක තමයි මම හිතලා හිටින්නේ අපේ රජයෙන් ගරු අග්‍රාමාත්‍යතුමත් ඉන්නවා. ජනතාව පැත්තෙන් හුඟක් කරලාට බලන්න. අපි දන්නවනේ හුඟක් මම එක උදාහරණයක් දෙන්න. දැන් විදුලි බිල ගත්තොත් එහෙම අපි දන්නා තරමේ පහුගිය කාල සීමා තුළ ගරු අගමැතිතුමනේ විශාල ජලාශ ප්‍රමාණයට වර්ෂාව තිබුණා. වර්ෂාව මං හිතන්නේ මේ වසර මං හිතන හැටි මේ මාසය කොයිම කාලයකටවත් දා. විශාල වශයෙන් ජල විදුලි සපය ගන්න එහෙම නැත්නම් ජල විදුලියෙන් විදුලි නිෂ්පාදනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. රජයේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒ සම්බන්ධව ගන්නේ දැන් ජූලි මාසෙත් 15 වෙනිදාට පස්සේ මේ විදුලි බිල අඩු කරන්න යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් මේක මං හිතන්නේ කලින් ගත යුතු ක්‍රියාමාර්ගයක්. දැන් ජනතාවට විදුලි බිල ගෙවා ගන්න අපිට පුළුවන් කමක් නැතිලා තියෙනවා. ඒ විතරක් නෙමේ ඩීසල් පෙට්‍රල් බිල, ඉන්ධන බිල, බොරතෙල් බිල කර සභාපතිතුමනි ලෝක වෙළඳ පොලේ අපි දැක්කා 127කින් අඩු වෙලා තිබුණා. නමුත් අපිට දීලා තියෙන සහනේ 102ක්වත් නැහැ කරව අග්‍රමැතිතුමනි. ඉතින් මේවා පැත්තෙන් ගත්තොත් එහෙනම් මම දන්නා තරමින් විශේෂයෙන්ම අපේ තියෙන පාරිභෝගික ද්‍රව්‍යවල ඒ වගේම උද්ධමනේ යම් කිසි ප්‍රමාණයකට අඩු කරන අවස්ථාව තියෙනවා. ඉතින් ඒව සම්බන්ධ හොයා බලලා නැහැ. ඉතින් අද මං හිතන්නේ මෙතනදී අපි දන්නවා විශේෂයෙන්ම මේ වතුකම් කරග වැටුප් සම්බන්ධව අපි වඩියේ සුරේත් මහත්මයාත් තොණ්ඩමන් අපේ ජීවන තොණ්ඩමන් මහත්තයත් කතා කෙරුවා. ඉතින් අපි දන්නවනේ වතුකම් කරුවන්ගේ වැටුප සම්බන්ධව ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය. ඒක මැයි පළවෙනිදා එතුමා මැයි දිනේදී ප්‍රකාශයක් පත් කෙරුවා. කෙලින්ම කම්කරුවන්ට රුපියල් 1700ක් වැඩි කරනවා කියලා. ඉතින් මම දන්නේ මොන පදනකින් ගරු ජනාධිපතිතුමේ ප්‍රකාශය කෙරුවද කියලා. මම දන්නේ කවුද ඒකට උපදෙස් දුන්නේ කියලා. ඉතින් කෙසේ වෙතත් ගරු සභාපතිතුමනි අපි දන්නවා ඒක මම දන්නා තරමින් වතු වැවිලි ප්‍රාදේශීය වැවිලි සමාගම් 28 22ක් තියෙනවා. ඒව සම්බන්ධව සාකච්ඡාවට දෙකක් තිබුණා. මමත් ඒ වගේ වඩිවේ සුරේස් මන්ත්‍රීතුමාත් ඒවට සම්බන්ධ වුණා. ඒ සම්බන්ධව ජීවන තොණ්ඩමන් මහත්තයා සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙච්ච වෙලාවේ කිසිම ප්‍රාදේශීය වැවිලි සමාගමක් එකඟතාවයක් පළ කෙරුවේ නැහැ. මම කියන්නේ මේක ප්‍රශ්නේ තියෙන වතු කම්පුරට 1700 දෙන්න ඕනේ. ඒ කිසිම තර්කයක් නැහැ. නමුත් කිසිම එකඟතාවයක් ප්‍රාදේශීය වැවිලි සමාගම් එක කරන්නේ නැතුව තමයි කර සභාපතිතුමනි ජනාධිපතිතුමා මේ ගැසට් නිවේදනේ නිකුත් කෙරුවේ. ඉතින් ඒකෙන් මම හිතන හැටියට අද වතු කරේ නොසන්සුන් වෙලා තියෙනවා. අද මාසේ එකහමාරක් ගත වෙලා තියෙනවා. වතු කම්කරු බොහොම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මේ 1700 අද හම්බෙයි හෙට හම්බෙයි කියලා. ඉතින් මේ පේනතෙක් මානකවත් ඒක සම්බන්ධව විසඳුමක් නැහැ. ප්‍රාදේශීය වැවිලි සමාගම් කියලා තියෙනවා කිසිසේත්ම මේක දෙන්න පුළුවන් කමක් නැහැ කියලා. ඉතින් අපි රජයෙන් ඉල්ලා හිටින්න කැමති ඔබතුමාලා ප්‍රකාශ කරපු ආකාරයට මොනියම් මොකාරණ සහනය සලසලා ඉවෙලා මේක මේ ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. වතු කම්කරුන්ට අද ජීවත් වෙන්න විදියක් නැහැ මේ තියෙන වැටුපත් ඒ වගේ මේ තියෙන උද්දමනයත් එක්ක. ඒ නිසා ඒ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ කියලා තමයි මට කියන්න තියෙන්නේ. අනිත් පැත්තෙන් කර සභාපතිතුමනි අපි දන්නවා දැන් අද වතු කරේ නොසන්සුන් තාරික තත්ත්වයක් තියෙනවා. මොකද අපි දන්නවා ධර්මයෙන් මේ වතු කම්කරුන්ට මේ බලාපොරොත්තු දුන්නට පස්සේ මේ අය පාලන අධිකාරියත් එක්ක තමයි ගැටුම් ඇති කර ගන්න හදන්නේ. ඒ වගේම කල්පනාකාරීත්වයත් එක්ක. ඉතින් ඒක මං හිතන්නේ එච්චර හොඳ වැඩක් නෙමෙයි. අපි දන්නා තරමින් අපි විදේශ විනිමය ප්‍රධාන වශයෙන් උපයන තැනක් තමයි මේ තේ කර්මාන්තය කියන්නේ. වැඩි කර්මාන්තේ පැත්තෙන් ගත්තොත් එහෙම. ඉතින් මේ තේ කර්මාන්තය අපි දන්නා දැනටමත් අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා ගත්ත තීන්දුවත් එක්ක පෝර තහනමත් එක්ක ඒ වගේ පරිබෝධනාශක තහනමත් එක්ක අද තේ කර්මාන්තයේ මං හිතන්නේ ප්‍රපාතේ ගිහිලා තියෙන අවස්ථාවක්. අපි දන්නා තරමින් එදා තිබුණ ප්‍රමාණය නෙමෙයි අද අපි දැක්ක ඊයේ පෙරේද මාධ්‍ය මගින් කියලා දෙනවා කිලෝ මිලියන 50000ක් 5000ක් එක්ස්පෝර්ට් වලින් අපනයනෙන් අඩු වෙලා තියෙනවා. ඉතින් මේක අත් වශයෙන්ම අපි කල්පනා කරලා බැලුවොත් එහෙම විදේශ විනිමය අවශ්‍ය වෙලාවක් ඩොලර් අවශ්‍ය වෙලාවක්
මම තමයි ඉඳලා කාලයක් තියෙනවා
ඩොලර් අවශ්‍ය වෙලා තියෙන අවස්ථාවක ඉතින් මෙහෙම ප්‍රපාතයට යන්න ගියොත් මේ සම්බන්ධ යම් මේකේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණොත් මේ කලබලකාරීත්වයයි වෘත්තීය සමිතිය අතර ඒකත් මං හිතන්නේ මේ කර්මාන්තයට හිතකර තත්ත්වයක් එහෙම නෙමෙයි කියන එක මම කියන්න ඕනේ. ඉතින් මෙතනදි මං හිතන රංජිත් සීබලපිටිය අමාත්‍යමත් ඔය සම්බන්ධව ප්‍රකාශ කරලා තිබුණා වැවිලි සමාගම් පවර ගන්නවයි කියලා. ඒ වගේම කම්කරු අමාත්‍යතුමා කියලා තිබුණා වැවිලි සමාගම් අපි පවර ගන්නවා මේකට එකඟුනේ නැත්තම් කියලා. මම කියන්නේ එහෙම පවර කරගෙන ගියලා තවත් මේක අර්බුදයට යවන්න බෑ. මේක ඉසියාකාර හොඳ වැදක විදියට අවතීර්ණ වෙලා සාකච්ඡාවක් කරලා මේකට විසඳුමක් ගන්න ඕනේ. එහෙම නැතුව මේ තර්ජන කරලා වාසිබද්දඩවල ඉවරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා මං කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ ගරු සභාපතිතුමනි. ඉතින් අපි ඉල්ලා හින්නේ කැමැති දැන් මෙතන දැන් අපි කියනවානේ වතු පවර ගන්නවයි කියලා. ගරු අග්‍රාමාත්‍යතුමනි මම කියන්නේ දැන් අපේ රංජිත් සීමලපිටිය අමාත්‍යතුමා විවසාක වැවිලි සම්බන්ධ අමාත්‍යවරයා හැටියට එතුමා යටතේ තියෙන වැවිලි සමාගම් පහක්. එකක් තමයි ජනතා උත්සංගහන මණ්ඩලේ වැවිලික ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව ඇල්කඩුව ප්ලාන්ටේෂන් එක. ඒ වගේම හලාවත වැවිලි සමාගම. ඒ වගේම කුරුණෑගල වැවිලි සමාගම. ඉතින් මේ එතුමාට පුළුවන් මේ ආදර්ශයක් දෙන්න අනික් වැවිලි සමාගම් වලට. බල අපි දෙනවා මේ සමාගම් පහට වැටුප් වැඩිම 1700ක්. එහෙනම් බලත් මේ විදිහට කරපල්ලා කියලා කියන්න පුළුවන් නේ. නමුත් ඒක එතුමාලට කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ වත්තු සමාගම් ඔක්කොම පාඩුවට යන්නේ. දැන් මම දන්නා තරමින් මේ ඇල්කඩුව ප්ලාන්ටේෂන් එක විතරක් වැඩි කරන්න එකඟ වෙලා තියෙනවා. ඉතින් ඇල්කඩුව ප්ලාන්ටේෂන් එක වැඩි කරලි වෙලා වෙන්නේ මොකද්ද? අර තීරණ දැන් සාමාන්‍ය ලාභයට දුන්න එකක් නැති වෙන තත්ත්වයක් තමයි අපිට පේන්නේ.
මොකද අපි දන්නා තරමේ මෙතෙක්කල් ඒ අයගේ ETF EPF ඔක්කොම රජයෙන් ගෙවන්නේ ලාභ පෙන්නනවා ලාභ පෙන්වනට EPF ටික එකතු කරුවොත් එහෙම ඒ ටික ගෙවන තියෙන මුදල ගත්තොත් එහෙම ලාභදායී තත්ත්වේ ඒවා යන්නේ නැහැ අද ඒවා සිද්ධ වෙලා තියෙන්නේ විකුණන්න අපි දන්නවා දැන් ජනතා වත් සංගම් මණ්ඩලයේ බම්බරි යෝජන ගැන යටි අතර මැති වෙන කොටසේ නාගස්තයන්ව වත් පෞද්ගලික ආයෝජක ගෙන්නගෙන නොයෙකුත් ආකාර දේශපාලන හිතවතුන්ට මේක විකුණන්න හදනවා ඉතින් ඕක තමයි අවසාන ප්‍රතිඵලය වෙන්නේ පාඩුවට දුවනවා මේක පාඩුවයි කියනවා විකුණනවා ඕක තමයි දේශපාලන මේ තියෙන ආර්ථික න්‍යාය ඒ නිසා මම සමුන්නා කියන්න කැමති විශේෂයෙන්ම මේ වෙලාවේ අර වතුකම් කරුවන්ට දැන් බොහොම බලාපොරොත්තු යාගෙන ඉන්නව කර සභාපතිතුමනි මෙතුමල්ලා කිව්වා වගේ 1700 ලබා දීමේ වැඩපිළිවෙල කඩිනම් කරලා ඒ ඉන්න වැවිලි සමාගම් එක්ක ප්‍රායෝගිකව පළදායි සාකච්ඡාවක් මේ නිකම් වාසිපත් දෙඩලා තර්ජනය කරලා මේක කරන්න පුළුවන් කමක් නැහැ ඒගොල්ලන්ට දෙන්න පුළුවන් විදියට වතුකම් කොටස හදා නොගෙන ඉඳියකට මේ කටයුත්ත කරන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිමින් මගේ වචන සල්පේ අවසන් කරනවා
ස්තුතියි මීලකට ගරු සිල්වරාසා කජන්තිර මන්ත්‍රීතුමා
அவைக்கு தலைமையிலாங்கின்ற தலைவர் அவர்களே இந்த இடத்திலே கௌரவ பிரதம மந்திரி அவர்களிடம் நான் ஒரு சில விடயத்தை ஹொனரபிள் பிரைம் மினிஸ்டர் கல்முனை நோர்த் டிவிஷன் பீப்புள் ஃப்ரம் த கல்முனை நோர்த் டிஎஸ் டிவிஷன் they are having demonstration for last 65 days to appoint they are demanding to appoint a accountant last 13th May I handed over a letter to you honorable prime minister at the consultative committee immediately to intervene and to settle this problem but 35 days passed but still nothing happened the people are continuing their demonstration we kindly request to intervene immediately intervene and to settle this Kalmanai North DS division problem melum kavarava avai thalaivar avargale இலங்கையினுடைய சிறைச்சாலைகளிலே 15 வருடங்களுக்கும் 29 வருடங்களுக்கும் இடைப்பட்ட காலப்பகுதியில் தடுத்து வைக்க காலப்பகுதிகளாக தடுத்து வைக்கப்பட்டிருக்கின்ற 11 தமிழ் அரசியல் கைதிகள் இருக்கின்றார்கள் அந்த தமிழ் அரசியல் கைதிகள் தங்கள் அவர்கள் அனைவருமே இந்த ஒரு சட்டத்துக்கு மிக கொடூரமான சர்வதேச சட்டங்களுக்கு முரணான பயங்கரவாத தடை சட்டத்தின் கீழ் தான் கைது
செய்யப்பட்டிருக்கின்றார்கள்
தொடர்ச்சியாக கோரி வருகின்ற போதும் இன்னமும் அவர்கள் விடுவிக்கப்படுவதற்கு நடவடிக்கை எடுக்கப்படவில்லை மகசின் சிறைச்சாலையில் இருக்கக்கூடிய கிருபாகர் என்ற நபருக்கு எதிராக அவர் கைது செய்யப்பட்டு 15 வருடங்களுக்கு பின்னர் கடந்த வாரம் அவருக்கு எதிராக புதிய ஒரு வழக்கு தாக்கல் செய்யப்பட்டிருக்கின்றது இது அவர்கள் சிறைச்சாலையில் இருந்தே உயிர்விட வேண்டும் என்பதற்காக மேற்கொள்ளப்படுகின்ற நடவடிக்கையா என்கின்ற ஒரு கேள்வி இருக்கின்றது அதேபோன்று 19 வயதில் கைது செய்யப்பட்ட நபருக்கு அவர் 2 ஆயுள் தண்டனைகளை ஆயுள் காலத்தை கடந்திருக்கிறார் அந்த தண்டனை விதிக்கப்பட்ட பிற்பாடு ஆனால் அவர்கள் இன்னும் விடுவிக்கப்படவில்லை ஆகவே இவர்கள் உடனடியாக விடுவிக்கப்பட வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு அடுத்ததாக திருவண்ணாமலை மாவட்டம் மூதூர் பிரதேசத்திலே பச்சனூர் கிராமத்தில் ஒரு மதுபான சாலை அமைக்கப்பட்டிருக்கிறது பாடசாலைகள் தேவாலய நிறைந்த பகுதியிலே அந்த மதுபான சாலை அமைக்கப்பட்டிருக்கிறது அதற்கு எதிராக மக்கள் தொடர்ச்சியாக போராடி கொண்டிருக்கின்றார்கள் அந்த மதுபான சாலை உடனடியாக மூடப்பட வேண்டும் என்று நான் இந்த இடத்திலே வலியுறுத்தி கேட்டுக்கொள்ள விரும்புகின்றேன் அதன் காரணமாக பாரிய குழப்பங்கள் அந்த சமூகத்திலே ஏற்பட்டுக் கொண்டிருக்கின்றது தயவுசெய்து உடனடியாக அந்த மதுபான சாலையை நிரந்தரமாக மூடுவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் அதே நேரத்தில் வேலையேற்ற பட்டதாரிகள் வடகிழக்கில் கிட்டத்தட்ட 12,000 பேர் இருக்கின்றார்கள் அவர்கள் தங்களுக்கு உடனடி நியமனம் வழங்க வேண்டும் என்று தொடர்ச்சியாக போராடி கொண்டிருக்கின்றார்கள் அவர்களுக்கான அந்த நியமனங்களை வழங்குவதற்குரிய நடவடிக்கைகள் உடனடியாக மேற்கொள்ளப்பட வேண்டும் அதுவும் போரால் பாதிக்கப்பட்ட வடக்கு கிழக்கிலே வேறு வேலைவாய்ப்புகள் எதுவும் இல்லாத ஒரு நிலைமையில் அவர்கள் தனியார் துறைகளுக்குள் நுழைவதற்கான ஏற்ற விதமாக அவர்கள் தயார்படுத்தப்பட்டிருந்த வல்லமையிலே அரசு துறைகளுக்குள் தான் அவர்களுக்கு வேலைவாய்ப்புகள் வழங்கப்பட வேண்டிய தேவை இருக்கின்றது. ஆகவே உடனடியாக அவர்களுக்கு அந்த வேலைவாய்ப்பு வேலைவாய்ப்பு வழங்க நடவடிக்கை எடுக்க வேண்டும் என்பதுடன் பல்கலைக்கழக கல்விசாரா ஊழியர்களுடைய போராட்டம் தொடர்ந்து கொண்டிருக்கிறது. அதனால் வேலை பல்கலைக்கழக மாணவர்கள் பெருமளவு பாதிக்கப்பட்டுக் கொண்டிருக்கிறார்கள். உடனடியாக அவர்களுடைய கோரிக்கைகள் ஏற்றுக்கொள்ளப்பட்டு அவர்களுடைய அந்த போராட்டம் முடிவுக்கு கொண்டு வரப்படுவதன் மூலமாக பல்கலைக்கழக கல்வியை ஆரம்பிப்பதற்குரிய நடவடிக்கைகள் மேற்கொள்ளப்பட வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். மீண்டும் பிரதம மந்திரி அவர்களிடம் நான் வினயமாக வேண்டிக் கொள்வது, இங்கே சாணக்கியன் அவர்களும் இருக்கிறார், அவர்களும் உங்களிடம் பல தடவை இந்த கோரிக்கை முன்வைத்திருக்க கல்முனை வடக்கு பிரதேச செயலாளர் தொடர்பாக நீங்கள் அது தொடர்பாக உடனடியாக தலையிட வேண்டும் என்று
கேட்டுக்கொள்கிறேன்.
Our Pradhan Rahul, Honorable Prime Minister, while you are walking out, you know, this Kalmuna Divisional Secretary, Honorable Member, mentioned my name. So I want to clarify. Kalmuna Pradesh Lekam Karyale Pilibandhava, Digin Digatama, Masa Tuna, Kekadigat Udgoshana Innova, Obatumata, Durakatane Harahat Katakara, Obatumake Karyale Pamela Katakara, Obatumak Yuva, Ampara Districte, GA Avila, Ethan Tavila, Mikagana Balai Kela, Ampara Districte, GA, Adavanakal, maybe the Munat Balana. I think Garu Agramatuma, Rate Agramatuma Kela, Ampara GA, Ganangan Natang, May Janata, Mitoda, Udgoshana Karana, Onekinaka, Agamatumake, Matekinaka, Pudak and Endal, Kutta. மூன்று இரண்டு மாதங்களாக போராட்டத்தில் ஈடுபட்டார்கள். அப்ப இந்த பிரதமர் சொல்லியும் அம்பாரா மாவட்ட அரசாங்க அதிபர் கவனம் செலுத்தவில்லை என்று சொன்னால் இதுக்கு பிறகு நாங்க
யாரிடம்
I am just because the Honorable Prime Minister was not in the chair. That's why I'm mentioning it again. Gaurav Pradhamar avarle thayavu seidhu. Ampara Mavatta Arasanga Adhibar, Ampara GA must come there and at least ask them what the problem is. Gaurav Pradhamar avarle ungaludaiya padhilai
edhirpaarkiren. Thank you, Honorable Member. If the Prime Minister wishes to answer.
கரு சமாபத்துமணி
பிரைம் மினிஸ்டர்
கரு மந்திரி துமால மிஷின் கேப்பு காரணி சாத்தியாய் ஏ அணு துமால மாவ ஹமூனா ஏ அணு அம்பாரே திசாபதி துமாட்ட அப்படி அவசிய உபதிஷ்டி இல்லத்தேனும் தேவாங்கேம கணகாதிக்கு பரே ஜங்கம வசேன் கமன் கரலா ஏ காரியாலிட்ட மகஜனா எக்க அவச கட்டைத்து சிதுகிரிமட்ட திசாபதித்துமா கட்டைத்து கருத்தி வேணும். ஏ வாகேம கல்முனே உத்கோஷனையா பவத்தினோ அதிகரணே ஸ்ரேஷ்டாதிகரணே நடுவக்தேனோ உபதுமால தெதினம் தன்னோ ஐக்க ஏ அணு அப்பிட்ட ஏ பிரதேசே யாம் பரிபாலனமே கரு யலி பிரதிசங்விதானே கிரியும கென கெட்டலு தேனும் இது அப்படி சாக்காச்சா கரலா ஏ பிரச்சனையை விசந்தியுமட்ட எதா எக்கங்கூட மந்திரித்துமா அப்பே அமாத்தியன்சே லேக்கம் துமாத்தேக்கு கல்முனையிட்ட கேள்ல சாக்கச்சாவாக கரல பிரச்சனையிட்ட விசுந்தமாக கத்திக்கிற கணியமட்ட தே அணு கட்டையிட்டு கரண்ட அப்படி பல பொறுத்து பிரதிக்ஷேப கல்ல
ஸ்துதி கரு தாரக பாசுரி மந்துவா மந்துவா
ஹானரபிள் பிரசைடிங் மெம்பர் I think the opposition is making a lot of noise about nothing as usual about what's before the house today which is basically two regulations under the Casino Business Regulation Act number 17 of 2010 the regulations under the Colombo Port City Economic Commission Act number 11 of 2021 supplementary sum and the regulation resolution under the Coconut Development Act number 46 of 1971. I think the member speaking before me, Honorable Sujit Pereira, also spoke of the wealth tax. And I too agree that I don't think the wealth tax is the most appropriate mechanism in trying to tax the people. But why is a wealth tax needed? We know that there is wealth being created. When we look around the country, we see that new houses, new buildings, and new institutions being put up daily. But when we really look at the tax income and when we have an analysis to see whether the people are paying taxes for these, we see that the people are not paying taxes. So if you are, for example, if you are building a 30 million or 40 million house, then you should have paid taxes at some time in your life or the other. But unfortunately, in Sri Lanka, we have built a culture of not paying taxes. So I think a wealth tax is indeed needed, and I think it's a very fair tax, because the house which you are living will not be taxed, but the other houses will be taxed. And as for the two regulations under the Casino Regulations Act, I think it's about time, you know, a lot of members from the opposition, especially from the JVP and the NPP, we heard a former member of parliament come in and saying that, talking about the Arthika Ghatakaya, and I think the Packer, Mr. Packer also was mentioned. Now, just because you own an economy, Mr. George Soros can be attributed as an Arthika Ghatakaya, but certainly just because you own a casino, honorable presiding member, I don't think it makes you an Arthika Ghatakaya. So I think we need to stop this nonsense, and we need to understand that the casinos have a place in the economy, and particularly for the longest time, countries like Singapore, Lee Kuan Yew refused to have casinos. But his son later on took a conscious decision that economically it makes more sense for the Singapore, which is a wealthy country, also to have casinos. So what's wrong with Sri Lanka having casinos? We have four casinos operating in Sri Lanka, and we know the John Keels has invested $1 billion in the integrated project, City of Dreams. And who are we trying to market? We are trying to get the Indian customers. India doesn't have any casinos. We want to get the Indian tourists to come to Sri Lanka, and through that to have economic growth. So I think the members of the opposition are getting a little bit wary and worried that the economy in the first quarter has grown at a 5.3% growth. And it is to be expected when we take this, it is to be expected that such economic growth will follow, because the president has been very mindful and taken the correct steps at the correct time. And I must say that no government wants to increase its taxes. Every government wishes that we can reduce the taxes, but we have to face the economic reality. And once the government increases its revenue to a certain extent, then we can certainly ease up on the taxes. But I don't think we have come to that point as of yet. And then also, Honourable Presiding Member, I think a member in the opposition also made reference to President spending money. What's wrong with that? And then he also made reference to saying that the members of Parliament have not been given adequate sums, our decentralized budgets. Yes, I know, but the president, we must understand, the president is part of the executive and he's well within his right to spend money. And certainly when the country has recorded a 5.3% growth in the first quarter, I think a certain amount of money can be attributed to him in order to expedite development work. But we also must understand that the decentralized budget, I believe it was introduced by Dr. N. M. Perera in the 1970s, it is necessarily not a part of the legislature. It is a part of the executive. Although every member in this House seems to have enjoyed that, we must understand it is not a part of the legislature. It is part of the executive. And if the honourable member makes the argument saying that the president is spending money, but the member also states that and pleads his case that the money, the decentralised budget, should be given to members of parliament, which doesn't make sense. And the decentralised budget, I think this year was carried out in a very non-political way, if I may say. So because the money did not go to members of parliament, but rather than that, it went to the AGA officers, or rather to the districts, and then from the districts it was distributed to the AGA officers. And through the AGA officers, it was decided that what development works should be carried out. So I certainly think that, you know, these measures which the president has taken has steadied the ship. So this is not the time, I think, you know, we need to make false accusations saying that and have fear-mongering to the public and say that the policies taken by the president are doomed for failure. And as you know, honorable member, that I myself has been one of the members in the opposition during the last tenure, and we criticize the current president overwhelmingly. But we also need to appreciate that the measures which he has taken has borne fruit, and the country is well on its way to the economic growth. So in with regard to that, I think it is time that the opposition matures up and then joins with the government and everybody come together to determine what are the best policies for this country. Because I don't think that, you know, the people are going to accept, you know, we are UN peers, we are SLF peers, we are SLP peers, so SGA peers. We, the people, are quite sick of this party politics, honorable presiding member. I know you and I worked very well together in a bipartisan manner in when it comes to certain issues pertaining to politics and certain issues pertaining to the House. And I see no reason why other MPs can't work in the same manner. I see no reason why the leader of the opposition, who has worked with the current president for the longest period of time, cannot work with him anymore. If Honorable Mahinda Rajapaksa can work with the current president, I see no reason why the Honorable Sajith Premadasa can't do that. So I think, you know, the time has come for us to put country before all else and work together to make sure that this country develops. And I am glad that the SJB accepts that at least on policy terms that the policies taken by the presidents are in the right direction. Okay, and unfortunately for our friends who are representing the NPP, I believe they still have a lot to learn. Perhaps in their visits to the United Kingdom and overseas, they will see how other
honourable member, you have 2 minutes more.
Perhaps in their visits to the United Kingdom and to other countries, perhaps they will see how other countries have developed. We cannot live in 1917 anymore, honourable presiding member. We need to move with the times. And we need to bring policies which are in time, which are in line with the current current practices. So I want to conclude my speech saying that the steps, although it might have been very harsh, are bearing fruits, and I believe that we have been able to send, because of the correct steps which have been undertaken, we have been able to develop some of the rural sector through the decentralized budget and budgets allocated by other means. And I am certain that with the 5.3% growth in the first quarter, the same momentum can be continued for the rest of the year. And I am optimistic that with the current policies which is being carried out by the president, that by the end of this year we will have an economic growth rate of more than 6%. Thank you.
Thank you.